ඔබ SBS සිංහලකුවන් විදිලිය සමකෙන්
ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
හොඳයි, දැන් අපි තවත් විශේෂිත සාකච්ඡාවාරයක්කට තමයි සූදානම් වන්නේ. මේක තවත් කාලීන සාකච්ඡාවාරයක් කියලා කිව්වටින් වඩාත් නිවැරදි. මේ වෙනකොට මේ කොරෝනා වෛරස් රෝග ව්‍යාප්තිය නිසා අපි මේ ජීවත් වන දේශයේ ඕස්ට්‍රේලියානු දේශයේ විවිධ නීති රීති වෙනස් වෙමින් පවතින්නේ. ඉතින් ඒ අනුව බලනකොට මේ බොහොම මෑතකදී ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් පනවන ලද සංචාරක තහනම හේතුවෙන්, ට්‍රැවල් බෑන් එක හේතුවෙන් මේ වෙනකොට මේ රටේ සංක්‍රමණික ප්‍රජාවට වීසා සම්බන්ධයෙන් ඇතිවලා තියෙන ගැටලු පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානයට සහ කතාබහට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒ මූලික කරගෙන තමයි අද අපේ සාකච්ඡා වාරය දිගහැරෙන්නේ. විශේෂයෙන්ම සංක්‍රමණික ශ්‍රී ලාංකික ප්‍රජාව පිළිබඳව කතාබහ කරද්දි මේ ට්‍රැවල් බෑන් එක සංචාරක තහනම මෙහි සිටින අන්තර්ජාතික ශිෂ්‍ය ප්‍රජාව ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලට කොහොමද මේක බලපාන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අද අපේ වැඩි අවධානයක් යොමු වෙනවා. ඉතින් මේ කාලීන කාරණාව පිළිබඳව කතා බහ කරන්න දැන් SBS සිංහල සේවයේ මැදිරියට පැමිණලා සිටිනවා මෙල්බර්න්හි අධිනීතිඥ, ඒ වගේම සංක්‍රමණ නියෝජිතවරියක වන මයිග්‍රන්ට් ඒජන්ට් කෙනෙක් විදිහටත් කටයුතු කරන නොයලින් ස්මාර්ට් මහත්මිය. ආයුබෝවන් නොයලින්.
ආයුබෝවන් දිරුක්ෂි.
හොඳයි, අපි මෙතනදී මේ මුලින්ම මේ සැකහැර දැනගනිමු නොයලින්. දැන් රජය කිව්වනේ ස්ථිර පදිංචිකරුවන්ට සහ පුරවැසියන්ට, ඒ කියන්නේ PR තියන අයට සහ සිටිසන් තියන අයට, ඒ වගේම ඔවුන්ගේ පවුල්වල සමීපතමයන්ට, ඉමීඩියට් ෆැමිලි මෙම්බර්ස්ලට හැරෙන්නට වෙන කාටවත් දැන් ඔස්ට්‍රේලියාවට එන්න බෑ කියලා. දැන් අපි මෙතනදී මුලින්ම පැහැදිලි කරගනිමු නොයලින්, ස්ථිර පදිංචිකරුවන් සහ පුරවැසියන්ගේ පවුල්වල සමීපතමයන් කියන්නේ කවුද කියලා.
ඕදිල් රුක්ෂි, දැන් රජෙන් නිර්වචනයක් දීලා තියෙනවා කවුද මේ ෆැමිලි මෙම්බර්ස්, එහෙම නැත්නම් සමීපතයන් කියන්නේ කවුද කියන එකට නිර්වචනයක් දීලා තියෙනවා. ඉතින් ඒ නිර්වචනයට අනුව තමන්ගේ භාර්යාව හෝ ස්වාමි පුරුෂයා, සහකරුවා හා සහකාරිය, දරුවන්, ඒ වගේම ඩිපෙන්ඩන්ස්ලා. ඉතින් ඩිපෙන්ඩන්ස් කියන වචනය බැලුවොතින් එතනදී ළමයින් විතරක්ම නෙමෙයි, තමන්ගේ ඩිපෙන්ඩන්ස්ලා, තමන්ගේ සමහරට අම්මලා තාත්තලා වෙන්න පුළුවන්, ඩිපෙන්ඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒ පවුලේ සමාජිකයෙක් වෙන්න ඕනේ. ඒ වගේම ලීගල් ගාඩියන්ස්ලාත් මේ නිර්වචනයට අයිති වෙනවා.
දැන් මේ ඩිපෙන්ඩන්ට් කියන වචනේ තවදුරටත් පැහැදිලි කරගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. දැන් මේ අහගෙන ඉන්න අයට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්, මෙහි ස්ථිර පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය ලබා ගත්ත PR සිටිසන් කියන මේ දෙකෝල්ලන්ගේම දෙමව්පියෝ මෙහෙට ඇවිල්ලා ඉන්නවා. එතකොට ඒගොල්ලෝ ඩිපෙන්ඩන්ට්ස්ලාද?
හැම වෙලාවෙම ඒගොල්ලෝ ඩිපෙන්ඩන්ට්ස්ලා වෙන්නේ නැහැ. ඩිපෙන්ඩන්ට් ෆැමිලි මෙම්බර් කෙනෙක් කියන කොන්සෙප්ට් එක වචනෙටත් ඩෙෆිනිෂන් එකක් තියෙනවා. ඉතින් සමහර වෙලාවල් වලදී ඔව්, දෙමව්පියෝ ඩිපෙන්ඩන්ට් ෆැමිලි මෙම්බර් කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි හැම අවස්ථාවකදීම දෙමව්පියෝ ඩිපෙන්ඩන්ට් ෆැමිලි මෙම්බර් කෙනෙක් කියලා අපිට කියන්නත් බෑ.
කොයි අවස්ථාවෙදිද අපිට කියන්න පුළුවන් දෙමව්පියෝ ඩිපෙන්ඩන්ට් කෙනෙක් කියන ඒ නිර්වචනය ගන්න පුළුවන් මොන අවස්ථාවෙද?
පළවෙනියට මේගොල්ලෝගේ පදිංචිය තියෙන ඒ තමන්ගේ පර්මනන්ට් රෙසිඩන්ස් තියෙන ළමයාත් එක්ක නම් ඒගොල්ලන්ගේ පදිංචිය තියෙන්නේ. ඒ වගේම ඒගොල්ලොන්ට ෆයිනෑන්ෂලි සපෝට් කරන්නෙත් ඒගොල්ලන්ගේ ඒ ඔස්ට්‍රේලියාවේ පදිංචිය තියෙන, නිත්‍ය පදිංචිය තියෙන, පර්මනන්ට් රෙසිඩන්ට් හරි සිටිසන් ෂිප් තියෙන දරුවක් නම් ඒ වගේ අවස්ථාවකදී ඒගොල්ලෝ ඒ පවුලේ සමාජිකයෙක්, ඩිපෙන්ඩන්ට් ෆැමිලි මෙම්බර් කෙනෙක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්.
හොඳයි, දැන් අපි කල්පනා කරමුකෝ, දැන් මෙහි සිටින ස්ථිර පදිංචිකරුවෙකු හෝ ස්ථිර පුරවැසිලාභියෙකු, PR සිටිසන් කියන දෙගොල්ලන්ගෙන් සහකරුවා හෝ සහකාරියිනෝ ප්‍රොවිෂනල් වීසා එකක, ඒගොල්ලන් තාම අලුත විවාහපත් වෙලා සහකරුවා හෝ සහකාරිය විදිහට මේ රටට ගෙන්වාගෙන ස්ථිර පුරවැසිභාවය ලැබෙනකන් ඉන්න වීසා කාණ්ඩය නේද?
මම
හිතන්නේ
ඔව්, ප්‍රොවිෂනල් ස්පවුස් වීසා එකක් කියලා අපි කියන්නේ පර්මනන්ට් රෙසිඩන්ට් එක වීසා එක හම්බ වෙන්න කලින් ස්පවුස් වීසා එකක ෆස්ට් ස්ටේජ් එකේදී හම්බ වෙන වීසා එක.
ඔව්, දැන් ඒ වගේ කෙනෙක් ලංකාවේ ඉන්නව නම් ඒගොල්ලන්ටත් එන්න බැරිද?
ඔව්, මේ අවස්ථාවේදී එන්න බැහැ. නමුත් ඒගොල්ලන්ට පුළුවන්, දැන් රජය කියලා තියෙන විදිහට ඒගොල්ලන්ට පුළුවන් ඇප්ලිකේෂන් එකක් ඉදිරිපත් කරන්න. ඒගොල්ලන්ගේ පර්මනන්ට් රෙසිඩන්ට් හරි නැත්නම් සිටිසන්ෂිප් හරි තියෙන ස්පවුස් එක්ක තියෙන රිලේෂන්ෂිප් එක ප්‍රූව් කරලා ඇප්ලිකේෂන් එකක් දාන්න පුළුවන්. එතනදී ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එකෙන් ඒ සඳහා විශේෂිත වීසාවක් ලබලා දෙන්න තමයි දැනට තියෙන මේ ප්ලෑන් එක.
ඔව්, දැන් එහෙම කෙනෙකුට ලංකාවේ ඉඳන් කරන්න පුළුවන් දෙයක් තියෙනවද? මේ අවස්ථාවේදී.
ඔව් එහෙම ඒගොල්ලන්ට පුළුවන් ලින්ක් එකක් තියෙනවා ඩිපාර්ට්මන්ට් ඔෆ් හෝම් අෆෙයර්ස් හෝම් පේජ් එකේ. දැන් කොරෝනා වෛරස් ඉන්ෆර්මේෂන් පේජ් එකක් තියෙනවා. ඒ පේජ් එකේ ලින්ක් එකක් දීලා තියෙනවා. ඒ ලින්ක් එක හරහා තමන්ගේ රිලේෂන්ෂිප් එක ප්‍රූව් කරලා ඒ ඩොක්යුමෙන්ට්ස් ඉදිරිපත් කරලා ඒ වීසාකට ඇප්ලිකේෂන් එකක් ඉදිරිපත් කරන්න පුළුවන්.
හොඳයි, දැන් අපි අද දවසේදී සාකච්ඡා කරමින් සිටින්නේ මේ වෙනකොට බොහෝ දෙනාගේ අවධානයට ලක් වෙලා තියෙන ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ෆෙඩරල් රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද ට්‍රැවල් බෑන් එක, සංචාරක තහනම නිසා ඔස්ට්‍රේලියානු ස්ථිර පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය ලැබපු අය සහ ඔවුන්ගේ සමීපතමයන් හැරෙන්නට වෙන අයට මේ රටට ඇතුළු වන්නට බැහැ කියලා රජය පනවපු කොන්දේසිය හරහා යම් වීසා කාණ්ඩවලට මේ තත්ත්වය බලපානවා. ඒ මොන වීසා කාණ්ඩද? එතකොට ඒ අය දැන් මොනවද කරන්න ඕනේ මේ අවස්ථාව යටතේ කියන කාරණාව සම්බන්ධයෙන්? එහෙදි අපි මූලික පැහැදිලි කිරීමක් කරගත්තා. ස්ථිර පදිංචිකරුවන් සහ පුරවැසියන්ගේ සමීපතම පවුලේ සමාජිකයන් කවුද? ඒ අයගේ සහකරු හෝ සහකාරිය යම් ප්‍රොවිෂනල් වීසාවක් ඉන්නවා නම් ඒකළු මොකද කරන්න ඕනේ කියන කාරණාව මේ තත්ත්වය යටතේ. ඉතින් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා සිටින්නේ මෙල්බර්න් හි අධිනීතිඥ සහ සංක්‍රමණ නියෝජිතවරියක් වන නොයලින් ස්මාර්ට් මහත්මිය. දැන් නොයලින්, අපි ඊළඟට අවධානය යොමු කරමු ශිෂ්‍ය වීසා කාණ්ඩ සම්බන්ධව. මොකද මේ තත්ත්වය යටතේ ශිෂ්‍ය වීසා කාණ්ඩයක් යටතේ සිටින කෙනෙක් කොයිතරම් අපහසුවකට සහ යම් ව්‍යාකූල තත්ත්වයකට පත් වෙලා තියෙනවද කියන කාරණාව ඕනම කෙනෙකුට හිතා ගන්න පුළුවන් කාරණාවක්. අපි මුලින්ම කතා බහ කරමු මේ ට්‍රැවල් බෑන් එක සංචාරක තහනම මධ්‍යම රජය විසින් ප්‍රකාශයට පත් කරන්නට කලින් යම් කිසි ශිෂ්‍යෙක් ලංකාවට ගිහිල්ලා හිටියා නම්, දැන් ආපහු මෙහාට එන්න බැරුව ඉන්නවා නම් මේ අලුත් නීතිමේ තත්ත්වය යටතේ, ඒ කෙනෙක් මොනවද කරන්න ඕනේ?
ඇත්තටම දිල්රුක්ෂි ඒ වගේ අවස්ථාවකට දැන් මුහුණ දිලා ඉන්න ශිෂ්‍ය වීසාලාභියෙක් ඉන්නවා නම්, ඒ කියන්නේ මාර්තු 20ට කලින් ලංකාවට ගිහිල්ලා මේ ට්‍රැවල් බෑන් එක සංචාරක තහනම දාන්න ඉස්සෙල්ලා ඔස්ට්‍රේලියාවට ආපහු එන්න බැරි වුණ කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලෝ ඇත්තටම මේ අවස්ථාවේ හුඟක් ලොකු ප්‍රශ්නයකට තමයි මුහුණ දීලා ඉන්නේ. දැනට තියෙන තත්ත්වය මත ඒගොල්ලන්ට ඔස්ට්‍රේලියාවට ආපහු එන්න විදියක් නැහැ මේ ට්‍රැවල් බෑන් එක ඉවත් කරනකම්. දැන් මේ අවස්ථාවේදී ඒගොල්ලන්ට එක එක විදියෙ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම තමන්ගේ ස්ටුඩෙන්ට් වීසාක එක්ස්පයර් වෙන්න පුළුවන් මේ ට්‍රැවල් බෑන් එක තියෙන අතරතුරේදී. ඒ වගේම ස්ටුඩෙන්ට් වීසා කන්ඩිෂන්ස් බ්‍රීච් වෙන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක් සම්බන්ධයෙන්ම අපිට අපේ අවධානය යොමු කරන්න වෙනවා ඒ සම්බන්ධයෙන්.
ඔව්, දැන් යම්කිසි කෙනෙකුගේ ශිෂ්‍ය වීසාව කල්ලිකුත්ුනොත් මේ කාලය තුළදී මොනවද කරන්න පුළුවන්?
ස්ටුඩෙන්ට් වීසා එකක් එක්ස්පයර් වුණොත් ඒගොල්ලෝ ඔස්ට්‍රේලියාවෙන් පිට ඉන්න අවස්ථාවේදී මේ ට්‍රැවල් බෑන් එක තියෙන වෙලාවේදී ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ස්ටුඩෙන්ට් වීසා එක එක්ස්ටෙන්ඩ් කරන්න විදියක් නැහැ. එහෙම එක්ස්ටෙන්ෂන් සිස්ටම් එකක් ස්ටුඩෙන්ට් වීසාස් වලදී නැහැ. අලුත් ස්ටුඩෙන්ට් වීසා එකට හැබැයි අප්ලයි කරන්න පුළුවන්. ඒ අලුත් ඇප්ලිකේෂන් එක සාමාන්‍යයෙන් ඕනම ස්ටුඩෙන්ට් වීසා එකට අප්ලයි කරන විදියටම තමයි අප්ලයි කරන්න ඕනේ. COE එකක් තියෙන්න ඕනේ. ඒගොල්ලොන්ට බලපාන අනිත් එක එක රික්වයර්මන්ට්ස් තියෙනවා. ඒ රික්වයර්මන්ට් සැටිස්ෆයි කරන්න පුළුවන් විදියට තමයි ඇප්ලිකේෂන් එක දාන්න ඕනේ.
එතකොට ඒගොල්ලන්ට ඒක ලංකාවේ නම් කරන්න පුළුවන්ද මේ හෝම් අෆෙයර්ස් වෙබ්සයිට් එකට ගිහින්?
ඔව්, ලංකාවෙන් ඉඳලා ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් ලොජ් කරන්න පුළුවන්.
ඔව්, දැන් අපි හිතමුකෝ යම්කිසි ශිෂ්‍යෙක් කොහොම ගිහිල්ලා හිර වෙලා ඉන්නවා ලංකාවේ ආපහු එන්න බැරුව. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලටත් මේක විශාල බාධාවක්. දැන් මේ වෙනකොට අපි දන්නවා ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ආරම්භ කරලා තියෙනවා අන්තර්ජාල මාධ්‍ය හරහා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යයන කටයුතු කරගෙන යාමට අවශ්‍ය පහසුකම් සලසන්න. දැන් ලංකාවට ගිහිල්ලා මෙහෙට එන්න බැරුව ඉන්න ශිෂ්‍යෙක් ඒ සම්බන්ධයෙන් මොන වගේ දේවල්ද සැලකිලිමත් විය යුත්තේ?
මම තදින්ම අවවාද කරනවා ඒ හැම ස්ටුඩෙන්ට් කෙනෙක්ටම තමන්ගේ කෝස් ප්‍රොවයිඩර්ව කොන්ටැක්ට් කරන්න කියලා. යුනිවර්සිටි හරි ඉන්ස්ටිටියුට් එක හරි කොන්ටැක්ට් කරන්න. ඒ කොන්ටැක්ට් කරනකොට ඊමේල් මාර්ගයෙන් කොන්ටැක්ට් කරන්න. මොකද ඒ රෙකෝඩ්ස් හුඟක් වටිනවා අපිට ඉස්සරහට. කොන්ටැක්ට් කරලා බලන්න ඔගොල්ලන්ගේ ඉන්ස්ටිටියුට් එක හරි නැත්නම් යුනිවර්සිටි එක හරි මේ වෙලාවේ මොනවද ඔගොල්ලන්ට දෙන එක එක මේ ඔප්ෂන්ස් කියලා. විශේෂයෙන්ම ඔන්ලයින් මීඩියම් එකක් හරහා ඔගොල්ලන්ට ඔගොල්ලන්ගේ කෝස් එක කම්ප්ලීට් කරන්න හරි කෝස් එක දිගටම කරගෙන යන්න හරි පුළුවන් අවස්ථාවක් ඉන්ස්ටිටියුට් එක දෙනවා නම් ඒකෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ඒ විදියට හරි ඔයගොල්ලන්ගේ කෝස් එක ඉස්සරහට කරගෙන යන්න. ඒක හුඟක් වැදගත් වෙනවා ඊළඟට ස්ටුඩෙන්ට් වීසා එකක් රිනියු මේ අලුත් ස්ටුඩෙන්ට් වීසා එකට අප්ලයි කරනකොට විශේෂයෙන්ම.
දැන් තවත් කාරණයක් මෙතනදී මේ අන්තර්ජාතික සිසුන්ට මතුවෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා. දැන් නොලින් ඔබ සඳහන් කිරීමක් කළා, යම් කිසි කෙනෙකුගේ මේ ට්‍රැවල් බෑන් එක අතරතුරදී ලංකාවට ගිහිල්ලා එන්න බැරුව ඉන්නවා නම්, වීසා කාලයේ ඉක්මවලා ගියා නම්, වීසාක එක්ස්පයර් වුණා නම් අලුත් වීසාකකට ඇප්ලයි කරන්න පුළුවන් කියලා. අලුත් වීසාකකට අයදුම් කිරීමේදී මොනවද බලපාන කාරණා?
පළවෙනිටම දිල්රුක්ෂේ CO එකක් තියෙනවනේ, confirmation of enrollment එකක්. එතකොට දැන් දැනට කරගෙන යන කෝස් එකේ හරි ඉස්සරහට කරන්න යන කෝස් එක හරි ඒකට එන්රෝල් වෙලා ඉවර වෙලා ඒ කන්ෆර්මේෂන් එක තියෙන්න ඕනේ. ඊට අමතරව ඩොකියුමෙන්ට්ස් තියෙනවා අපි ඉදිරිපත් කරන්න ඕනේ ස්ටුඩන්ට් වීසා එකට දාන්න. ලංකාවෙන් නම් ඒ ඇසෙස්මන්ට් ලෙවල් එක අනුව ෆිනෑන්ෂියල් රික්වයර්මන්ට් එකක් තියෙනවා අපිට සැටිස්ෆයි කරන්න. ඒ වගේ විවිධ ඩොකියුමෙන්ට්ස් තියෙනවා, ඒවා ඔක්කොම ඉදිරිපත් කරන්න ඕනේ අපි ස්ටුඩන්ට් වීසා එක ගන්න නම්.
දැන් මෙතනදී අපි සලකා බලන්නේ මේ ට්‍රැවල් බෑන් එක හින්දා ලංකාවට ගිහිල්ලා මෙහෙට එන්න බැරි අන්තර්ජාතික සිසුන් පමණක් නෙවෙයි, මෙහි ඉන්න ඇටත් යම් යම් ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙනවා. රැකියා සම්බන්ධව විශේෂිත බලපානවා, මොකද ගොඩක් අයට මේ වෙනකොට ටෙම්පරරි ෂට් ඩවුන් එක හින්දා තාවකාලිකව යම් යම් ක්ෂේත්‍ර ක්‍රියාකාරීත්වය අත්හිටවල තියෙන හින්දා රැකියා සම්බන්ධ විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම අපිට දැනගන්නට ලැබෙනවා මධ්‍යම රජයේ විසින් යම් කිසි වූ කොන්දේසියක් පනවල තියෙනවා ඇතැම් ක්ෂේත්‍රවලට. මාහට දැනගන්නට ලැබෙන පරිදි හෙල්ත් සෙක්ටර්කට, සෞඛ්‍යංශයේ ඔය වැඩිහිටි සුරකුම් මධ්‍යස්ථාන ඒජ් කෑවල, හොස්පිටල්ස් වලට රෝහල්වල වැඩ කරන අය, ඒ වගේම සුපර් මාකට්ස් වල සුපිරිවෙළඳ සංකීර්ණවල වැඩ කරන අපේ අන්තර්ජාතික ශිෂ්‍යයන්ට අන්තර්ජාතික සිසුවෙකුට තියෙන සතියකට පැය 20 සීමාවට වඩා වැඩිපුර වැඩ කරන්න පුළුවන් කියන යම් කිසි වූ කොන්දේසියකුත් ඒ සහනයත් රජයෙන් ලබා දීලා තියෙනවා කියලා. කාටවත් පැහැදිලි අදහසක් නැහැ මේක දැන් දැනට ක්‍රියාත්මකද, කවුරු හරි කෙනෙක් මේ කන්ඩිෂන්ස් මේ තත්ත්ව යටතේ පැය 20කට වඩා සතියකට වැඩ කරන්න පුළුවන් නම් යම් කිසි කෙනෙකුට, ඒගොල්ලෝ යම් කිසි කෙනෙකුගෙන් යම් කිසි පාර්ශ්වයකින් ලිඛිත ඒ පිළිබඳව දත්ත ලබා ගත යුතුද, සාක්ෂි ලබා ගත යුතුද, ලිපිලේඛන ලබා ගත යුතුද, මේ වගේ නොයෙකුත් ප්‍රශ්න අපේ අන්තර්ජාතික සිසුන්ට තියෙනවා. ඔබට පුළුවන් ඒ සම්බන්ධව ඔවුන්ට යම් කිසි වූ දැනුවත් කිරීමක් ලබා දෙන්න.
මේ සම්බන්ධයෙන් දිල්රුක්ෂි පැහැදිලි නිවේදනයක් ඉදිරිපත් කරලා තියෙනවා අපේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන්. Department of Home Affairs website එකට ගියොත් announcement එකක් තියෙනවා සුපර් මාකට්ස්, ඒ වගේම හෙල්ත් කෙයාර් සෙක්ටර් එකේ ඒජ්ඩ් කෙයාර් වගේ ඒරියාස් වල දැනට වැඩ කරන ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලට ඒගොල්ලන්ගේ සාමාන්‍යයෙන් තියෙන 40 hours per fortnight only කියන මේ වර්ක් රිස්ට්‍රික්ෂන් එක මේ අවස්ථාවේදී බලපවත් වෙන්නේ නැහැයි කියන එක. එතනදී ඒගොල්ලන්ගේ එම්ප්ලොයර්ට තියෙනවා යම් කිසි වගකීමක් ඒ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවත් එක්ක කටයුතු කරලා ඒ එක්සෙම්ෂන්ස් ලබා ගන්න. මේ සිටුවේෂන් එක හුඟක්ම ෆ්ලූයිඩ්, මේක හුඟක් නිතරම වෙනස් වෙන සිටුවේෂන් එකක්. අපිට යම් කිසි දුරකට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ තත්ත්වය තවත් වෙනස් වෙයි කියලා ඉදිරි දින කිහිපය තුළ. ඉතින් මං හුඟක්ම කියන්නේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලට හෝම අෆෙයර්ස් වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න ඕගොල්ලෝ වැඩ කරන සෙක්ටර්ස් වලට මොනවද දැනට තියෙන රිස්ට්‍රික්ෂන්ස්, ඒ රිස්ට්‍රික්ෂන්ස් වල යම් කිසි ලීනියන්ස් එකක් තියෙනවද, ඒ වගේ ඒ සම්මුඛද සමහර වෙන වෙන අංශ වලටත් මේ විදිහටම ඒගොල්ලන්ගේ ලිහිල් කිරීමක් කෙරෙන්න හුඟක් දුරට ඉඩ තියෙනවා.
ඔව්, දැන් යම් කිසි කෙනෙකුට යම් කිසි අන්තර්ජාතික ශිෂ්‍යයෙකුට හිතුණොතින් කුමක් හෝ කාරණාවක් නිසා වැඩිපුර වැඩ කිරීම නිසා හෝ නැත්නම් නිසි පරිදි අධ්‍යයන කටයුතු වලට සම්බන්ධ වීමට නොහැකි වීම නිසා හෝ එසේත් නොමෙතිනම් තමන්ගේ කෝස් එක නියමිත කාලය තුලදී දැන් අවසන් කරගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ, මේ තත්ත්වේ මත අධ්‍යයන කටයුතු ටිකක් දිගට ඇදීයයි, ඒ කාලය තුලදී වීසා එක අවසන් වුණොත් මේ වගේ නොයෙකුත් ප්‍රශ්න හින්දා වීසා එකක් බ්‍රීච් වුණොත් ඒගොල්ලන්ට යම් කිසි වූ සහනයක් අත්වේවිද නැද්ද කියන යම් කිසි වූ කුතුහලයක් කුකුසක් තියෙනවා අපේ අන්තර්ජාතික සිසුන්ට. එතනදී ඉමිග්‍රේෂන් එක අපේ හෝම් අෆෙයර්ස් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව යම් පියවර අරගෙනමින් ඉන්නවද ඔබට ආරංචි වෙන දේ සම්බන්ධ තොරතුරු?
මෙහෙමයි, දැන් වීසා කන්ඩිෂන් එකක් බ්‍රීච් වුණොත් එතනදී ඊළඟට සිද්ධ වෙන්න පුළුවන් දේ තමයි ඒ ස්ටුඩන්ට් වීසා එක කැන්සල් වෙන එක, කැන්සලේෂන් එක. නමුත් කැන්සලේෂන් එකක් ඔටෝමැටික් නෑ හුඟක් වෙලාවට. එතනදී කැන්සලේෂන් නෝටිස් එකක් ඩිපාර්ට්මෙන්ට් එකෙන් ඒ වීසා හෝල්ඩට යවනවා. එතනදී වීසා හෝල්ඩට අවස්ථාවක් හම්බ වෙනවා ඒ බ්‍රීච් එකට මොකක්ද හේතු වුණේ කියන එක. දැන් අපේ පොලිසි ඇඩ්වයිස් මැනුවල් එකේ තියෙන විදියට නම් වීසා කන්ඩිෂන් එකක් බ්‍රීච් වෙන්න හේතුව කම්පැෂනේට් කම්පෙලිං රීසන් එකක් නම් එහෙමත් නැත්නම් ඒවා සර්කම්ස්ටන්සස් බියොන්ඩ් ද කන්ට්‍රෝල් ඔෆ් ද ස්ටුඩන්ට් නම් හුඟක් වෙලාවට ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මෙන්ට් එකේ ඒ හැම කරුණක්ම සැලකීමට ගන්න ඕනේ ඒ වගේ කැන්සලේෂන් එකක් කරන්න කලින්.
ඒ කියන්නේ මේ වගේ හදිසි අවස්ථා ඒ යටතට ගැනෙනවා.
හුඟක් වෙලාවට මේ හදිසි ආපදා තත්ත්ව මේ වගේ පැන්ඩෙමික්ස් එහෙම නැත්නම් මේ වසංගත තත්ත්ව ඒ වගේ නිර්වචනයකට අයිති වෙනවා. ඉතින් ස්ටුඩන්ට්ස්ලට හුඟක් වෙලාවට මෙතනදී කරන්න පුළුවන් දේ තමයි ඒ හැම දෙයකටම අදාළ වෙන විස්තර ඉන්ෆර්මේෂන් හැම වෙලාවෙම රෙකෝඩ් එකක් හැටියට තියාගන්න එක. හදිසියක් වෙලා මොකක් හරි ලොකු හදිසියක් වෙලා ඔයගොල්ලොන්ට වැඩට යන්න වුණොත් ඒ හින්දා පැය 20ට වඩා වැඩ කරන්න සිද්ධ වුණොත් මේ කාලය ඇතුළත ඒ හැම ඉන්ෆර්මේෂන් එකක්ම රෙකෝඩ් එකක් හැටියට තියාගන්න. අපි දන්නේ ඉස්සරහට කොයිතරම් දුරට ඒ රෙකෝඩ්ස් අපිට හෙල්ප්ෆුල් වෙයිද කියලා.
නොයිලින්, මීළඟ කාරණාව තමයි අපේ ශිෂ්‍ය වීසායකට අදාළ වන හෙල්ත් ඉන්ෂුරන්ස් එක, සෞඛ්‍ය ආරක්ෂණයක් පවත්වා ගැනීම. ඉතින් මේ කොරෝනා වෛරස් රෝග ව්‍යාප්තිය වගේ මේ වගේ මේ වසංගත රෝග තත්ත්වයක් තියෙන කාලවකවානුවකදී ශිෂ්‍ය වීසා එකේ අනිවාර්ය අංගයක් වන හෙල්ත් ඉන්ෂුරන්ස් එක සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමේ සම්බන්ධව සිසුන් දැනුවත්ව සිටිය යුතු ආකාරය පිළිබඳවත් ඒවා එක්ස්පයර් වෙන්න දෙන්නේ නැතුව කල්ලිකුත් වෙන්න දෙන්නේ නැතුව පවත්වාගෙන යාමත් ඉතාමත්ම වැදගත්. දැන් සංක්‍රමණ වීසා සම්බන්ධව කටයුතු කරන ඒජන්තවරියක් විදිහට ඔබට මොකක්ද මේ හෙල්ත් ඉන්ෂුරන්ස් එක සම්බන්ධයෙන් අන්තර්ජාතික සිසුන් මේ වෙනකොට අවධානයට ලක් කළ යුතු කාරණා පිළිබඳව කියන්න තියෙන්නේ?
ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක්ගේ වීසා එකේ තියෙන කන්ඩිෂන් එකක් තමයි හෙල්ත් ඉන්ෂුරන්ස් එක මේන්ටේන් කරන්න ඕනේ කියන එක. මස්ට් මේන්ටේන් ඇඩිකුවට් හෙල්ත් ඉන්ෂුරන්ස් කියන කන්ඩිෂන් එක හැම ස්ටුඩන්ට් වීසා හෝල්ඩර් කෙනෙක්ටම තියෙන කන්ඩිෂන් එකක්. මෙතනදී බලන්න ඕනේ ඒ හෙල්ත් ඉන්ෂුරන්ස් කවර් එකේ මොකද ස්කෝප් එක කියලා. ඒ කියන්නේ හෙල්ත් ඉන්ෂුරන්ස් කවර් එකෙන් කවර් වෙනවද පැන්ඩෙමික් එකක්, වසංගතයක්. මං අපේ අසන්නන්ට හුඟක් කියන්න කැමතියි මේ විශේෂයෙන්ම බලන්න ඕගොල්ලන්ගේ හෙල්ත් ඉන්ෂුරන්ස් එක දිහා, ඕගොල්ලන්ගේ හෙල්ත් ඉන්ෂුරන්ස් එක පැන්ඩෙමික් එකක් කවර් කරනවද කියන එක. ඒක එකක්. අනිත් එක තමයි හෙල්ත් ඉන්ෂුරන්ස් කන්ඩිෂන් එක මැන්ඩටරි නිසා, අනිවාර්ය නිසා ඒක කිසිම විදියකින්වත් බ්‍රීච් කරන්න ඉඩ තියන්න එපා. මොකද ඉන්ටර්නැෂනල් ස්ටූඩන්ට්ස්ලට මෙඩිකියා හෙල්ප් එකක් හම්බ වෙන්නේ නැහැ, මෙඩිකියා කවර් එකක් නැහැ. ඒ නිසා හදිසියෙන්වත් මොකක් හරි රෝගාතුර තත්ත්වයකට ඔගලන්ට මුණ දෙන්න වෙලා හොස්පිටලයිස් වෙන්න වුණොත් ඒ බිල්ස් මෙඩිකියා වලින් කවර් වෙන්නේ නැති නිසා.
හොඳයි, අපි අද දවසේදී සාකච්ඡා කරමින් සිටින්නේ මේ වෙනකොට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ප්‍රකාශයට පත් කළ තියෙන ට්‍රැවල් බෑන් එක. සංචාරක තහනම නිසා ශිෂ්‍ය වීසාවලට එය බලපාන ආකාරයත්, එවැනි වූ යම් කිසි වූ ගැටලුවකට අන්තර්ජාතික ශිෂ්‍යයෙක් මුහුණ දීලා සිටිනවා නම් ඔවුන්ගේ වීසාවලට බලපෑ හැකි තත්ත්ව සහ ඒ සඳහා ඔවුන් දැනුවත් වේ යුතු කරුණු පිළිබඳව. දැන් මීළඟ කාරණාව තමයි මේ ඩිපෙන්ඩන්ට් වීසා එක. දැන් අපි දන්නවා මේ ස්ටුඩන්ට් අන්තර්ජාතික ශිෂ්‍යයා මෙහාට එනවා මේ මේන් ඇප්ලිකන්ට් විදිහට ස්ටුඩන්ට් වීසා කැටතේ. ඒ අනුව සහකරු හෝ සහකාරී එනට පුළුවන් ඩිපෙන්ඩන්ට් වීසා කැටතේ. දැන් එතකොට මේ ඩිපෙන්ඩන්ට් යම් කිසි වූ කාරණාවක් මත, හදිසි අවශ්‍යතාවක් මත හෝ යම් කිසි කාරණාවක් මත ලංකාවට ගිහිල්ලා ඉන්න අතරතුරේදී මේ ඩිපෙන්ඩන්ට් වීසා එකේ ඉන්න එක්කෙනා මේ වෙනකොට අහුවෙලා ඉන්නවනම් එයාට එන්න බෑ ඔස්ට්‍රේලියාවට මේ පවතින තත්ත්වය යටතේ. එතකොට මේ ඩිපෙන්ඩන්ට් වීසා එක තියෙන එක්කෙනාට මොකද කරන්න පුළුවන් ලංකාවේ ඉඳගෙන?
මෙතනදී අපි අර ප්‍රයිමරි වීසා හෝල්ඩ, ප්‍රයිමරි වීසා හෝල්ඩ කියන්නේ ඒ ශිෂ්‍ය වීසා තියෙන ස්ටුඩන්ට් ඉන්නවා. ඒත් ළඟට ඩිපෙන්ඩන්ට් ස්ටුඩන්ට් ඩිපෙන්ඩන්ට් වීසා එක තියෙන එයාගේ සහකරුවා හා සහකාරිය. දැන් එහෙම කෙනෙක් ලංකාවට මේ වෙලාවේ ගිහිල්ලා තියෙනවා නම් අනිවාර්යෙන් ඒගොල්ලොන්ටත් මේ සංචාරක තහනම බලපානවා. ඒගොල්ලොන්ට අපහු ඔස්ට්‍රේලියාවට එන්න විදියක් නැහැ. ඉතින් මේ අවස්ථාවේදී කරන්න පුළුවන් දේවල් බොහොම සීමා සහිතයි ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන කෙනෙක්ට. ඉතින් ස්ටුඩන්ට් වීසා එකේ ඉන්නකන් ඒගොල්ලන්ගේ වීසා එක දිගටම තියනවා. දැන් තව දෙයක් අපි හුඟක් කල්පනාකාරී වෙන්න ඕනේ මේ අවස්ථාවේදී, ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එකට බලය තියෙනවා ඒ වගේ ටෙම්පරරි වීසා හෝල්ඩර්ස්ලාගේ වීසාස් කැන්සල් කරන්න. දැන් මම බය කරන්න නෙවෙයි කියන්නේ, මේක හොඳට තමන් හොඳට අවධානයෙන් ඉන්න ඕනේ දෙයක් හැටියට තමයි මට මෙතන ඒක මතක් කරලා දෙන්න ඕනේ. ඉතින් ඒ වගේ ටෙම්පරරි වීසා එකක් තියෙනවා නම් ඔගලන්ට රට ඇතුළට එන්න බෑ. නමුත් මේ සංචාරක තහනම ඉවත් වුණාට පස්සේ ඔගලන්ගේ ස්ටුඩන්ට් ඩිපෙන්ඩන්ට් වීසා එක එක්ස්පයර් වෙලා තියෙනවා නම් අපිට ඒ වෙලාවේදී අලුත් ස්ටුඩන්ට් වීසා ඩිපෙන්ඩන්ට් වීසා එකකට අප්ලයි කරන්න පුළුවන්.
මීළඟට මගේ අවධානය යොමු කරන්න කැමති මේ බ්‍රිජින් වීසා එකට. අන්තර්ජාතික ශිෂ්‍යයෙක් බ්‍රිජින් වීසා එකක ඉන්නවා නම් එතකොට මේ සංචාරක තහනම තියෙන කාලය අතරතුරේදී බ්‍රිජින් වීසා එක එක්කෝ කාල සීමාව ඉකුත් වෙලා කියොතින් ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන කෙනෙකුට ඇත්තටම මොකද්ද මතුවන දුෂ්කරතාව?
මෙම දැන් බ්‍රිජින් වීස එකක් කියලා කියන්නේ වෙනත් වීසාවකට අයදුම් කරලා ඉන්න අවස්ථාවකදී ඒ අයදුම් කරලා තියෙන වීසාවක සම්බන්ධයෙන් තීරණයක් එනකන් ස්ටුඩන්ට් කෙනෙක්ට තියෙන ටෙම්පරරි වීස එකක් බ්‍රිජින් වීස එක. දැන් බ්‍රිජින් වීසා වර්ග කීපයක් තියෙනවා A, B, C, D, E එහෙම කියලා විවිධ බ්‍රිජින් වීසා වර්ග තියෙනවා. මෙතනදී හුඟක්ම පොපියුලර් බ්‍රිජින් වීසා ටයිප්ස් තමයි A, B, and E කියන ටයිප්ස්. A කියලා කියන්නේ මොකක් හරි වීසාවකට apply කරලා ඉවර වෙලා පළවෙනිටම හම්බ වෙන බ්‍රිජින් වීසා එක රට ඇතුලේ ඉන්නකොට. ට්‍රැවල් කරන්න ඕනේ නම් A එකෙන් ට්‍රැවල් කරන්න බෑ. මේ ට්‍රැවල් කරන්න ඕන නම් අනිවාර්යෙන් B එකට apply කරන්න ඕනේ. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ බ්‍රිජින් වීසා B එකක් අරගෙන රටින් පිට වෙලා ඉන්න කෙනෙක්ට මේ සංචාරක තහනම කොහොමද බලපාන්නේ කියන එක. එහෙම ආයට බ්‍රිජින් වීසා B එක expire වුණොත් මේ සංචාරක තහනම තියෙන වෙලාවෙදී ඒගොල්ලන්ට අලුත් බ්‍රිජින් වීසා B එකකට රටින් පිට ඉඳලා apply කරන්න විදියක් නැහැ. මොකද බ්‍රිජින් වීසා එකට apply කරන්න නම් අනිවාර්යෙන් ඔස්ට්‍රේලියාවේ ඇතුලේ ඉන්න ඕනේ කෙනෙක්. ඉතින් ඒක තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය. බ්‍රිජින් වීසා B එකක් expire වුණොත් මොකද කරන්න කියලා. ඉතින් බ්‍රිජින් B එක expire වුණොත් වෙන මොකක් හරි වීසාවකට apply කරලා තමයි ආපහු ඔස්ට්‍රේලියාවට එන්න පුළුවන්. ඒ ආවට පස්සේ සමහර අවස්ථාවලදී අපිට පුළුවන්කමක් තියෙයි කලින් තිබුණ මුලින්ම තිබුණ බ්‍රිජින් වීසා A එක re-ignite කරන්න. දැන් ඒක හැම කෙනාගේම ඒ අයගේ මේ සිටුවේෂන්ස් අනුව තමයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ. අපිට ජෙනරල් ඇඩ්වයිස් එකක් දෙන්න අමාරුයි හැමෝටම කොහොමද මේක බලපාන්නේ කියන එක. දැන් බ්‍රිජින් වීසා E එකක් තියෙනවා නම් කොහොමත් ට්‍රැවල් කරන්න බෑ, ගිහිල්ලා ආපහු එන්න බෑ. C එකක් තියෙනවා නම් ඒත් එහෙමයි.
නොලින් දැන් ඔය බ්‍රිජින් B එකට යම් කිසි නිශ්චිත කාල සීමාවක් තියෙනවද රටින් පිට වෙලා ආපහු එන්න?
නෑ දිල් රුක්ෂි, බ්‍රිජින් B එකක් බ්‍රිජින් වීසා B එකකට එහෙම මේ කාල සීමාවක් නැහැ. ඒක කේස් බයි කේස් තමයි ඩිපාර්ට්මන්ට් එක ඩිටර්මින් කරන්නේ. ඉතින් හරිම වැදගත් මේ වෙලාවේ බ්‍රිජින් වීසා B එකක් අරගෙන මේ වෙලාවේ ඔස්ට්‍රේලියාවෙන් පිට වෙලා ඉන්නවා නම් කවුරු හරි ඒ B එකේ එක්ස්පයරි ඩේට් එක මොකද්ද කියන එක දැනගන්න. ඉතින් හුඟක් වෙලාවට ඇත්තටම කියනවා නම් බ්‍රිජින් B එකක් දෙන්නේ බොහොම කෙටි කාලයකට. ඒ කියන්නේ මාසයකට වෙන්න පුළුවන්, දෙකකට වෙන්න පුළුවන්, තුනකට වෙන්න පුළුවන්. එහෙම අවුරුදු ගානකට බ්‍රිජින් වීසාස් දෙන්නේ නැහැ. දැන් අපිට දැනට දැනගන්න හම් වෙලා තියෙන තොරතුරු අනුව මේ ට්‍රැවල් බෑන් එක මාස 6ක් හෝ ඊටත් වඩා කාලයක් තියෙන්න හුඟක් ඉඩ තියෙනවා. ඉතින් හුඟක් බ්‍රිජින් වීසා බී හෝල්ඩර්ස්ලට මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් හරිම වැදගත් ඒගොල්ලෝ ඊට පස්සේ ට්‍රැවල් බෑන් එක ඉවත් වුණාට පස්සේ මොන වගේ වීසාවකටද ඒගොල්ලෝ apply කරන්නේ කියන එක ගැන පොඩ්ඩක් සෝදිසියෙන් ඉන්න එක.
හොඳනවලින් මම අවසාන වශයෙන් අවධානයට ලක් කරන්න කැමති මේ වගේ මේ සංචාරක තහනමක් සහිත කාල සීමාවක ගත කරන අන්තර්ජාතික සිසුන් කොයි වගේ කාරණා ගැනද සැලකිලිමත් වෙන්න ඕන කියලා තමන්ගේ ස්ටුඩන්ට් වීසාව සම්බන්ධයෙන් මොන වගේ කොන්දේසි පිළිබඳව දුන්න අවබෝධයෙන් සිටින්නට ඕනේ?
පළවෙනියටම දිල්රුක්ෂි බලන්න ඕනේ ඒගොල්ලන්ගේ ස්ටුඩන්ට් වීසා එක එක්ස්පයර් වෙන්නේ කවදද කියලා. මොනම හේතුවක් නිසාවත් එක්ස්පයරි ඩේට් එක අමතක කරන්ඩ ඒක ඉග්නෝ කරන්න එපා. ස්ටුඩන්ට් වීසා එක එක්ස්පයර් වෙන්නේ ඉස්සෙල්ලා ඊළඟට දාන්න තියෙන වීසාකට අපි apply කරන්න ඕනේ. That's the first thing, main thing. ඊළඟට බලන්න වීසා කන්ඩිෂන්ස් මොනව හරි තියනවද කියලා. විශේෂයෙන්ම සමහර ස්ටුඩන්ට් වීසා හෝල්ඩර්ස් ලාගේ වීසාස් වලට attach වෙන කන්ඩිෂන් එකක් තියෙනවා no further stay කියන කන්ඩිෂන් එක. No further stay condition එකක් තියෙනවා නම් ඒ වීසා හෝල්ඩර්ට බෑ on show application එකක් දාන්න. ඒ කියන්නේ රට ඇතුළේ ඉඳලා ඔස්ට්‍රේලියාවේ ඇතුළේ ඉඳලා ආයෙ වෙනත් අපිට උදාහරණයක් හැටියට තවත් අලුත් ස්ටුඩන්ට් වීසාවකට දාන්න ඕනේ කියලා. ඒ අලුත් වීසාවකට දාන්න විදියක් නැහැ ඒ no further stay condition එක ඉවත් කරනකම්. ඉතින් එහෙම ඉවත් කරන්න නම් ඒකට සම්බන්ධව විශේෂ application එකක් තියෙනවා. An application for the removal of a no further stay condition. දැන් සාමාන්‍යයෙන් අපි මෙහෙම විශේෂ මෙහෙම ප්‍රශ්නයක් නැති කාලෙක නම් ඔය රිමූවල් ඇප්ලිකේෂන් එක අපිට වීසක එක්ස්පයර් වෙන්න ලං වෙලා තියෙන ලං වෙද්දි දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් රටින් පිට වෙලා ගිහිල්ලා ඔෆ්ෂෝ ඇප්ලිකේෂන් එකක් දාන්නත් පුළුවන්. ඒක හින්දා ඔච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් මේ සංචාරක තහනමත් එක්ක ස්ටුඩන්ට් කෙනෙක්ට නෝ ෆර් ද ස්ටේ කන්ඩිෂන් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් මේ කන්ඩිෂන් එක රිමූව් කරගන්නම වෙනවා අලුත් ස්ටුඩන්ට් වීසාවකට දාන්න. ඉතින් දැන් අපිට ලැබිලා තියෙන මේ ইনফরমේෂන් අනුව අපිට දීලා තියෙන ගයිඩ්ලයින්ස් අනුව මේ ඇප්ලිකේෂන් එක අඩුම ගානේ මාස දෙකක්වත් ස්ටුඩන්ට් වීසා එක එක්ස්පයර් වෙන්න අඩුම ගානේ මාස දෙකක්වත් තියෙද්දි අපි apply කරන්න ඕනේ. ඉතින් නෝ ෆර්ද ස්ටේ කන්ඩිෂන් එකක් රිමූව් කරනකොට හුඟක් විස්තර ඉදිරිපත් කරන්න ඕනේ අපි ඩිපාර්ට්මන්ට් එකට. අපි ඇයි ඒක ඉවත් කරගන්න හදන්නේ? විශේෂයෙන්ම අපි පෙන්වන්න ඕනේ ඩිපාර්ට්මන්ට් එකට ඒ මුලින් තිබුණ වීසක ග්‍රාන්ට් කරන වෙලාවේ තිබුණ සිටුවේෂන් එකයි දැන් මේ රිමූවල් ඇප්ලිකේෂන් එක දාන වෙලාවේ තියෙන සිටුවේෂන් එකයි වෙනස් කියන එක. මේ දැන් COVID-19 මේ පැන්ඩමික් එකත් එක්ක දැන් තියෙන සිටුවේෂන් එක අනුව නම් අපිට ඒක ලුකුවට විශේෂයෙන්ම කියන්න අවශ්‍ය නැහැ. නමුත් වැදගත් වෙනවා කේස් බයි කේසිස් ඇනලිසිස් එකක් ඩිපාර්ට්මන්ට් එකෙන් කරන නිසා ඒ තමන්ගේ වීසා ඇප්ලිකේෂන් එකට අදාළ වෙන විදියට තමන්ට අදාළ වෙන හැම තොරතුරක්ම ඒ ඇප්ලිකේෂන් එක ඉදිරිපත් කරන එක.
හොඳයි, එහෙමනම් අද දවසේදී අපි සාකච්ඡා කළේ ෆෙඩරල් රජය විසින් මේ වෙනකොට ප්‍රකාශයට පත් කළ තියෙන ට්‍රැවල් බෑන් එක, සංචාරක තහනම නිසා ශිෂ්‍ය වීසාවලට මේ බලපාන්නේ කොහොමද කියන කාරණාව සහ අන්තර්ජාතික ශිෂ්‍යයන් විදිහට ඒ සම්බන්ධව දැන සිටිය යුතු කාරණා සම්බන්ධව. ඉතින් මේ සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව මෙල්බර්න්හි අධිනීතික්ෂ නොයලින් ස්මාර්ට් මහත්මයට අපි ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම අපි පොරොන්දු වෙනවා තවත් ඔබට වැදගත් වෙන කාරණාවක් සම්බන්ධයෙන් නොයලින් ස්මාර්ට් මහත්මියව සම්බන්ධ කරන්න ඉදිරියේදීත්. ඒ තමයි විසිට වීසාකට කොහොමද මේ ට්‍රැවල් බෑන් එක සංචාරක තහනම බලපාන්නේ කියලා. එහෙමනම් අද සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව නොයලින් ඔබට බොහොම ස්තුති. ආයුබෝවන්.
බොහොම ස්තුතියි දිල්රුක්ෂි. ආයුබෝවන්.
ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.